ගරු ජයවිකම් පෙරාමාත්‍යතුමා
ගරු කථාන ඇතුමනි රත්සිසිරී වික්‍රණය ඇතුමාගේ පවුල මගිතර මේ සභාවේ ඉන්න මන්ත්‍රවරුන්ගෙන් මා දැනගත්තේ පාසල් ජීවිතීදල මෙතුමාගේ සහෝදරය කීටිය පියදාස වික්‍රමනායක මා නානදිද්දී මාත් එක්ක පොඩිමී සිටියේ. එතුමායි මායි අපි හොඳ යාළුවෝ. ඒ එතුමාගේ පියා නානදිරෙද්දී කෑමත් අරංගෙනවා. අපිට ශිෂ්‍යෝ විදියට නිවාසක සිටිද්දී අපි බොහොම ගරු කරනවා. බොහොම ගාම්බීර වැදගත් පවුලක පැරණි අ මුඩ්ලියර් ක්‍රමයේ මම දැක්ක කෙනෙක් තමයි මෙතුමාගේ පියා. පියදාස වික්‍රමනායක මැතුමා අපි එක්ක ඉද්දී අපිට එක්ක කතා කරනවා. ඒ කාලෙත් හොඳට අලි හිටිය. හරි බොහොම ආඩම්බරෙන් ආදරෙන් ගරුකරුවා. එතුමා පාසල් ජීවිතයේ ඒ ජීවිත පාසල් කාලයේම එතුමාගේ ජීවිතය හදිසි අනතුරකින් නැති වුණා. මම ඊට පස්සේ ඒ පවුල එක්ක තිබිච්ච සම්බන්ධයත් එක්ක මේ රත්නසිරි වික්‍රමනායක මැතුමා තමයි මම කලේලි බහින දකිර චරිතයක් විදිරි දැක්කේ. මගේ දේශමාන ජීවිතයේ දීර්ඝ ඉතිහාසයක ඒ එන ගමනක රත්නසිරි වික්‍රමනායක මැතුමා 1960 සිට ඒ නැගියන පවුලත් එක්ක නැගියන දේශපාලක විදියට මට බයනැතුව හදවතින් කියන්න පුළුවන් කෙනෙක් අපේ ජනාතුමා ප්‍රකාශ කළා වගේ මේ උත්තරීතර සභාවට කෙටියෙන් කියනවා නම් නිශ්ශබ්ද විලියම් කෙනෙක් වගේ කෙනෙක් මා දැක්කේ. කතා කරන ටිකයි පළස්සභාවෙත් හිටියා. මමත් පළස්සභාවේ හිටියේ ප්‍රධාන ප්‍රතිනිධිය. මෙතුමා බොහොම ගාම්භීර තීරණ ගන්නේ. ඒ ගත තීරණේ ක්‍රියාත්මක කිරීමෙත් එතුමා වැඩිය කතා කරන්නේ නැහැ, ක්‍රියාත්මක කරනවා. දේශපාලකයෙකු වෙච්චාම ගුණාංග වෙන්න ඕන. මේ සභාවේ ඉන්න තරුණ මන්ත්‍රීවරු කවුරුත් ඒ එතුමාගේ ජීවිතය, දේශපාලන ගමන, දේශපාලන ප්‍රතිපත්ති මේ සෑම දෙයක්ම කැඩපතක් විදිහට ගන්නවා නම් මං හිතර මේ පාර්ලිමේන්තේ උත්තරීතර සභාව කියන එකේ වටිනාකම බොහොම බැබලෙනවා. ඒ එතුමා මාදුටුවේ බලයේ තියෙනවා කියලා අගමැති වුණා කියලා හරි ඇමති වුණා කියලා හරි කවදාවත් පාර්ලිමේන්තෝ කැන්ඩිබේදී හරි ඒ නිහතමානීත්වය බිම්බලාගෙන ගමන් කරන, කතා කරද්දී බොහොම හිනාවක් දාලා කතා කරන, ගාම්භීරිතයක් උඩුකුගම පෙන්නපු නැති මා උත්තමයේ දේශපාලනේ මම බොහොම ගරු කරපු කෙනෙක් කියලා කියනවා. එවැනි ජීවිතයක රත්නසිරි වික්‍රමනායක මැතුමා තමන්ගේ ප්‍රතිපත්ති අත්හැරෙන්නේ නැතුව නොසෙල්වී මා දන්නවා ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුදවල දරුණු අර්බුද ඇති වෙලා තිබුණා. එතුමා හැමෙලේම හිටියේ මැදි ඉඳලා එකමුතු කිරීම වැනි පිළිවෙත්. අද එතුමා ගැන ගරුකරන්න ආණ්ඩු පක්ෂයව විපක්ෂ කියලා නෑ, පුරවැසිය විදියටත් සෑම කෙනෙක්ම ගරු කරන ඒ උත්තමයාට, ඒ උත්තමයාගේ කරපු සේවය ගෙනියන්න අද විදුර වික්‍රමනායක මැතිතුමා ඉන්නවා. ඒ ප්‍රතිපත්ති තුලක ක්‍රියා කරපු ඒ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට මම මගේ හදවතින් හරි ආදරයක් ගෞරවයක් තිබිච්ච පුද්ගලයෙක් විදියට මා මේ අවස්ථාවේ එතුමාට අමාමා නිවසවත් වේවායි ප්‍රාර්ථනා කරමින් මා විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාට පරපේනඥා පවුලේ ඒ ඥාති සෑම දෙනාටමත් මා මේ අවස්ථාවේ අපේ ශෝකය පළ කරනවා.
ගරු ජෝන් සෙනුරත්න මැතිතුමා
කථානායකතුමනි, අපේ රටේ දීර්ඝ කාලයක් දේශපාලන ශේෂ්ත්‍රයේ කටයුතු කරපු රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිතුමා වෙනුවෙන් ශෝකය පළ කරන වෙලාවේ වචන කීපයක් කතා කරන්නට ලැබීම ගැන සතුටු වෙනවා. මම විශේෂයෙන්ම සතුටු වෙන්නේ මම දීර්ඝ කාලයක් එතුමාව දන්නවා. මම හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ තමයි එතුමා දේශපාලනයට අවතීර්ණ වුණේ. එතුමා එංගලන්තය ඉගෙන ගන්න කාලෙදී මම දන්නවා එතුමගේ සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයා අකාලේ මිය ගියා, ඝාතනය වුණා. ඊට පස්ව එතුමා ලංකාවට ඇවිල්ලා දේශපාලනයට ප්‍රවේශ වුණා. මොකද ජනතාවගේ ඉල්ලීමක් තිබුණා, තමුන්ගේ වැඩිමල් සහෝදරයා කෙරෙහි තිබුණ බලාපොරොත්තු ඒ බාල සහෝදරයාගෙන් නැත්නම් රත්නසිරික වික්‍රමනායක මැතිතුමාගෙන් ඉෂ්ට කර ගැනීමේ බලාපොරොත්තුවක් ජනතාව තුළ තිබුණා. එතකොට ඒ ජනතා ඉල්ලීම අනුව එතුමා දේශපාලනයට ප්‍රවේශ වෙන්න තීන්දු කළා. 1960 මාර්තු මාසේ මහජන එක්සත් පෙරමුණ අපේක්ෂකයෙක් වශයෙන් එතුමා හොරුන ආසනයට එදා තරඟ කළා. ඊට පස්සේ 1960 ජූලි මැතිවරණයේදී එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් වශයෙන් තරඟ කළා. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළා එතුමාට විරුද්ධ අපේක්ෂකයෙක් නොදාන්න. එහෙම තීන්දු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්පූර්ණ සහයෝගය ඒ වෙලාවේ තිබුණේ එතුමාට. ඒ වෙලාවේ හොරණ තක්ෂිලා විද්‍යාලයේ ද්විතීයි අධ්‍යාපනය ලබන මම, ඒ වගේම ඒ ශ්‍රීපාලි විද්‍යාලය, ඒවත් විද්‍යාරත්න විද්‍යාලය කියන විද්‍යාලවල උසස් පෙළ, ඒ කාලේ තිබුණ HSC පන්ති වල ශිෂ්‍යයන් එකතු වෙලා අපි ශිෂ්‍ය සංවිධානයක් ඇති කළා. ඒ ශිෂ්‍ය සංවිධානයේ සභාපතිරිය වශයෙන් කටයුතු කළේ ඒ වෙලාවේ මම. අපි සියලු දෙනාම එදා බැහැලා රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට උදව් කළා. එතුමාට එදා කිව්වේ පුංචි බණ්ඩාරනායක කියලා. මොකද කෙසඟ සිරුරක් එදා එතුමාට තිබුණේ බණ්ඩාරනායක මහත්මයාට වගේම. ඒ වගේම උපස්විවලා පැනඳගෙන ඒ ස්වරයෙන් කතා කිරීමක් එදා අපි දැක්කා එතුමා තුළ. ඒක නිසා එතුමා තුනේ විද්‍යාමාන වුණා බණ්ඩාරනායක මහත්මයාගේ චරිතයේ යම් යම් ලක්ෂණ. මේ නිසා තමයි එතුමාට ඒ ප්‍රදේශයේ පුංචි බණ්ඩාරනායක කියන නමකුත් මට බැඳිලා තිබුණා. ද විශිෂ්ට ජයග්‍රහණයක් හොරණ ආසනයෙන් එතුමා ලැබුවා 1960 ජූලයි මාසේ. එදා මැතිවරණයේ අවසානයේ එතුමාට අධිකරණ නියෝජ්‍ය ඇමතිකම ලැබුණා. ඊට පස්සෙ එතුමා වැවිල් කර්මාන්ත අමාත්‍යංශයට පත් වුණා. මම හිතනවා රත්නපුර දිස්ත්‍රික්ක වැනි ප්‍රදේශවල විශාල වශයෙන් මේ වතුවලට ගම්බද මිනිස්සුන් වට වෙලා ඉන්නේ. එයාට ඉඩම් නැතිකම, ඒ වගේම තමුන්ගේ ගමට අවශ්‍ය කරන සොහොන් පිටියක් නැතිකම, ක්‍රීඩා පිටියක් නැතිකම, පාසලට ඉඩම් කැබෙල්ලක් නැතිකම අද විශාල වශයෙන් බලපාන තත්ත්වයකට පත් වෙලා තියෙන මේ දිස්ත්‍රික්කවල. මොකද විශාල වශයෙන් මේ වතු වලට මේ ඉඩම් දීම නිසා ඒ වතු ආර්ථිකයේ රටට ප්‍රයෝජනය වුණා වගේම සමහර විට පළදා නොවන වැවිලි තියෙන ප්‍රදේශවලින්වත් ඉඩම් කැබෙල්ලක් ගන්න බැරිකම අද එහි ශෝචනීය තත්ත්වයක්. නමුත් රත්නසිරි වික්‍රමනායක ඇමතිතුමා එදා වැවිලි කර්මාන්ත ඇමතිවරයා වශයෙන් මේ කාරණයට මේ සාමත්ම කෙටි විසඳුම් දෙන්න කටයුතු කළා. ක්ෂණික විසඳුම් දුන්නා. අපි ගිහිල්ලා කිව්වාම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වශයෙන් ඇත වශයෙන්ම අපි ඉල්ලුවාම මේ ඉඩම් එතුමා හුඟක් වෙලාවට වතුවල පාලක පක්ෂයට කතා කරලා මේ ඉඩම් දෙන්න නියෝග කළා. ඒ වගේම ගම්පුරු කිරීමේ යටතේ ඉඩම් අවශ්‍ය තැන්වලට ඉඩම් අක්කර 40-50-100 එතුමා නිදහස් කළා. මේ විදිහට රත්නපුර දිස්ත්‍රික්කයටත්, ඒ වගේම ලංකාවේ අනිත් ඉඩම් නොමැතුව, ඒ වගේම වතු නිසා පීඩනයට පත් වෙලා සිටපු ජනතාවටත් විශාල සේවාවක්, විශාල ලිහිල්කමක් ඒ ප්‍රශ්නයෙන් ලබලා දෙන්න එතුමා කටයුතු කළා. ඊළඟ මම දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්දුරට එතුමා පත් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්දුරේට පත් වෙලා ඉන්න කාලෙදි පක්ෂය තුළ යම් යම් ගැටුම් ඇති වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් වගේම ඒ වෙලාවේ පක්ෂයට නොයෙක් පීඩාවට ලක්වෙන්න සිද්ධ වුණා. පක්ෂ කාර්යාලය වහලා සීල් තැබපු අවස්ථාවන් තිබුණා. ඒ වෙලාවේ පක්ෂ ලේකම් වශයෙන් එතුමා පක්ෂ සභාපති සිරිමාව බණ්ඩාරනායක මැතිට විශාල ශක්තියක් වුණා. එතුමා කිසිම අවස්ථාවක එතුමාගේ වගකීම් පැහැර හැරියේ නැහැ. බලපෑම් වලට, තර්ජන ගර්ජන වලට යට වුණේ නැහැ. අපි දන්නේ 1982 ජනාධිපති තරඟයෙන් පස්සේ එතුමාව නැක්සලයිට්වාදියෙක් කියලා රක්ෂණ බන්ධනාගාර ගත කළ තිබුණා. සෑහෙන කාලයක් රක්ෂණ බන්ධනාගාරය ගත කළත් එතුමා කවදාවත් එතුමාගේ ප්‍රතිපත්ති වෙනස් කළේ නැහැ. ඒ වගේම එතුමා තුළ දක්ෂකම් රාශියක් අපි දැක්කා. තායි මෙතෙන්දි කිව්වාගේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා වගේ බොහෝ විට හදිසි තීන්දුව ගැනීමේදී, නිවැරදි තීන්දුව ගැනීමේදී එතුමා බොහොම දක්ෂකම් පෙන්නුවා. අපිට මතකයි ඒ කාලේ ජනාධිපතිවරයා නැති වෙලාවට කැබිනට් මල්ලේ මූලාක්ෂණය ගන්න එතුමා. එතුමා බොහොම කාර්යක්ෂම විදිහට කැබිනට් පත්‍රිකා තීන්දුව සම්බන්ධව තීන්දුව ගැනීමට බොහොම දක්ෂකමක් පෙන්වුවා. ඒවගේම හැම අවස්ථාවම අපි සමග අපේ පක්ෂ මේ ප්‍රශ්න සම්බන්ධ වේවා ඉතුමගේ අමාත්‍යංශවලට අදාළ ප්‍රශ්න සම්බන්ධ වේවා කොයි ප්‍රශ්න සම්බන්ධ වුණත් ඉතුමගේ මූලිකත්වයෙන් පැවැත්වෙන තීන්දුවලදී සාකච්ඡාවලදී තාමත්ම කාර්යක්ෂම නිවැරදිව තීන්දුව ගන්න එතුමා දක්ෂකම් පෙන්වුවා. මේ නිසා අපතුල විශාල විශ්වාසයක් එතුමාට තිබුණා. මම කවදාවත් වචනයක් කියලා යමක් තීන්දුව කරලා ඒක වෙනස් කරන ජාතිය පුජ්‍යලයක් නෙවෙයි. හැමදාම අපි විශ්වාසය එන්න එන්නම වැඩි වෙමින් ඒ වගේම නායකත්ව ලක්ෂම ලක්ෂණ ප්‍රගුණ කරමින් තිබුණ එතුමා අපිට විශාල ශක්තියක් වුණා. කෙසේ නමුත් දීර්ඝ කාලයක් අපි අතර දේශපාලන ශේෂ්ත්‍රය තුල නොඑක් තනතුරු දරලා රටේ අගමැද්දූරේ දෙවතාවක් එතුමා පත් වුණා. මේ විදිහේ විශාල සේවාවක් කරපු එතුමා වෙනුවෙන් අද එතුමාගේ පුත්‍ර රත්න පාර්ලිමේන්තුවේ ඉන්නවා විදුර වික්‍රමනායක මැතිතුමා. එතුමාටත් ඒ වගේම එතුමාගේ මැතිණියටත් මේ ශෝකය ප්‍රකාශ කරමින් මගේ වචන කීපෙම අවසන් කරනවා.
ස්තුතියි ගරු මහින්දානන්ද අලුත්ගමුවේ මැතිතුමා.
කථානායකතුමනි, මේ රටේ 15 කෘතහස්ස දේශපාලඥයෙක්, ඒ වගේම දේශපාලඥයන්ට ආදර්ශයට ගත යුතු දේශපාලනඥයන්ට ඉගෙන ගත යුතු බොහෝ ඉතාම ආදර්ශමත් දේශපාලන නායකයෙක්ගේ ශෝක පණිවිඩ ප්‍රකාශය කරන අවස්ථාවේ ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. කනගාටු ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව කථානායකතුමනි, හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, අමාත්‍යවරයෙක් හැටියට සහ අග්‍රාමාත්‍යවරයෙක් හැටියට, ඒ වගේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා හැටියට රටේ සුවිශාල තනතුරු කීපයක් හොබවපු ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෙක්. මා එතුමා ගැන දැන හඳුරාගත්ත ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක්, එතුමත් දිවංගත මගේ පියා එම්.එස්. සලුත්ගමගේ මැතිතුමත් 1970 පාර්ලිමේන්තුවේ ඉතාම කුළුපග මිත්‍රයෝ. ඒ නිසා මට මතකයි, මම කුඩාවදියේ එතුමා අමාත්‍යවරයේ කැටයට ඉඳද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු වලට මගේ පියත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කිරීමේදී එතුමා කටයුතු කරපු ආකාරය මට හොඳට මතකයි. දෙවනියට කථානායකතුමනි, මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න කලින් මම පළාත් සභාවේ ඉන්න කාලේ එතුමා වැවිලි කර්මාන්ත ඇමතිවරයා. මම එතුමා හමු වෙන්න ගියා මගේ වැඩ කටයුතු කීපයක් කරගන්න. මම ඒ වෙනකොට ඇමතිවරු රාශියක් හම්බ වෙන්න ගිහිල්ලා තිබුවා වැඩ කරගන්න. හැබැයි මම දැක්කා අනෙකුත් ඇමතිවරුට වැඩිය මේ ඇමතිවරයා හම්බ වෙන්න ගිහිල්ලා වැඩ කටයුතු කරගැනීමේ සුවිශේෂී කාරණා කීපයක් මම දැක්ක කථානායකතුමනි. පළවෙනි එක තමයි, එතුමා හම්බ වෙන්න යනවනම් වෙලාවට යන්න ඕනේ. ආයේ වෙලාව පහු වෙලා ගියොත් හම්බ වෙන්න බෑ. ඊළඟ එක තමයි, එතුමා හම්බ වෙලාට ගියාම අදාළ කාරණේ කතා කරන්න ඕනේ. වල්පල් කතා කරන්න බෑ එතුමත් එක්ක. ඒ වගේම තමයි, කාරණේ අඳුරගෙන එක ඇත්ත කියලා දැනගත්තොත් ඕනේ කොන්දේසියකින් ගිහලා එතුමා උදව් කරන ක්‍රමවේදයක් මම දැක්කා. පුලස්සනේ සභාපතිතුමනි, එතුමා වැවිලි කර්මාන්ත ඇමතිවරයා හැටියට මම මේ දේශපාලන ගමන මට හිතෙන්න මෙතෙන්න එතුමා ලොකු උදව්වක් කරලා තියෙනවා. ඒ තමයි මගේ ආසනේ ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් බෙදා දෙන්න මම එතුමා හම්බ වෙන්න ගියා වැවිලි කර්ම ඇමතිවරයා හැටියට. ගරු කථානායකතුමනි, මට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සහ කහවත්ත වැවිලි සමාගමට අයත් වට තුනකදී අක්කර 1500ක් එතුමා නිදහස් කරලා දුන්නා මිනිස්සු අතරේ බෙදලා දෙන්න. මම මගේ ආසනේ ඉඩම් කෑලි 4000ක් බෙදුවා එතුමා ලබා දුන්න නිසා. මට මතකයි මල්ගොල්ල කියලා වත්තක් අක්කර 800ක් සම්පූර්ණයෙන් එතුමා නිදහස් කරලා දුන්නා. මට මතකයි කථානායකතුමනි, ඒ වත්ත නිදහස් කරන්න එතුමා ඉඳගත් රැස්වීම සියලුම නිලධාරීන් කිව්වා මේක දෙන්න එපයි කියලා. එතුමා ඇහුවා එක එක නිලධාරීන්ගෙන් ඇයි දෙන්න බැරි, ඇයි දෙන්න බැරි, ඔක්කොම නිලධාරි බොරු කිව්වේ. මම දැකම එකයි මං කිව්වේ ආදර්ශමත් දේශපාලච්චෙක් ගත කියලා. එතුමා ගත්ත තීන්දුව, එතුමා කිව්වා බොරු කියන්න එපා තමුන්නාන්සෙලා, මේක මේ ආයතනයට ගෙනියන්න බෑ. ඒ වගේ ගරු කථානායකතුමනි, මම දැක්ක ඉතාම සුවිශේෂී චරිතයක් රත්නසිරි වික්‍රමනායක ඇමතිතුමා. එතුමා දැනග විෂය අඳුරගෙන හරි කියලා දැනගත්තා නම් එතුමා තීන්දුව ගත්තා. මොකද අපි ඇමතිතුමන්ලා ගාවට ගිහිල්ලා අපි 10-15 පාර වැඩක් කරගන්න බැරුව ආණ්ඩුව ඇමතිවරු හැටියට ආපහු ආපු වෙලාවල් තියෙනවා. අපි ආණ්ඩුව තියද්දි අපේ ඇමතිවරු ගාවට අපි ගිහිල්ලා වැඩක් කරගන්න බැරුව 10-15 පාර ආපහු ආපු වාර ඕන තරම් තියෙනවා කථානායකතුමනි. ඒ අතින් රත්නසිරි වික්‍රමනායක කියන්නේ රත්තරන් අමාත්‍යවරයෙක් කෙනෙක් කටපුරාපට කියන්න පුළුවන්. ආපු කිසි කෙනෙකුට ඕනෙම දෙයක් එතුමා මූලස්සනේක ඉඳියොත් එතුමා කැබිනට් මණ්ඩලයේ හිටියොත් එතුමා පක්ෂ රැස්වීමක හිටියොත් අපිට මතකයි ඒ කාලේ ආය වේලාවට වැඩ වෙන්න හරියට 10ට පටන් ගත්තොත් 10:00යි 10:45යි රැස්වීම ඉවරයි. ඒ නිසා වේලාවට වැඩ කරන නියම තීන්දුව ගන්න එඩිතර මාත්‍රකාව කතා කරන සුවිශේෂී දේශපාලන චරිතයක් තමයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. එතුමා පක්ෂයේ මහලේකම් ධුරේ දරන කොටත් එහෙමයි. අපිට මතකයි අපි ඒ කාලේ සමහර දේශපාලන තීන්දුව ගනිද්දි එතුමා කතා කරපු හැටි. සෑ එතුමා කෙලින් කතා කර ඕනේ දෙයක්. ඒ නිසා එතුමා බැලුවේ නැහැ වැරදි නම් වැරදි විදියට වැරදි කිව්වා. ඒ නිසා ඊටාම සුවිශේෂී දේශපාලන චරිතයක් තමයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. ඒ නිසා එතුමාගේ අභාවයේ වියෝව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ රටට සුවිශාල පාඩුවක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා එතුමාගේ දේශපාලන චරිතෙන් ඉගෙන ගත යුතු බොහෝ දේවල් තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මැති ඇමතිතුමන්ලට ඇතුළු සියලු දෙනාට. සියලු දෙනාට එතුමාගෙන් උගද්ද ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අද එතුමා අපෙන් සමුගෙන ගියත් ඒ දේශපාලන ඒ ගමන ඉදිරියට ගෙනියන්න එතුමා හොඳ පුත්‍රත්වයක් බිහි කරලා තියෙනවා විදුර වික්‍රමනායක රත්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. එතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි දැක්කා ඒ පියාගේ අඩිපාරේ යමින් රත්නසිරි වික්‍රමනායක අමතිතුමාගේ වැඩපිළිවෙලම අපි දැක්කා. එතුමත් කතා කරු එතුමා හැමදාම අපි එක්ක අද ඉන්න කොටත් වැරදි නම් එතුමා වැරදි දෙයට වැරදි කියනවා. එතුමා හරි නම් එතන ඉන්නවා. එතුමත් අපි කිව්වොත් අපිත් එක්ක මේ පහුගිය කාලේ විදුර වික්‍රමනායක අමතිතුමත් එක්ක මම බොහොම කුළුපගව වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එතුමා වෙලාව කිව්වොත් වෙලාවට එනවා. එතුමා වගකීම ගත්තොත් ඉටු කරනවා. එනිසායි රත්නසිරි වික්‍රමනායක එතුමාගේ උතුම් ගතු පැවතුම් ටික එතුමා ඒ ආකාරයෙන්ම අරගෙන යන එක තමයි මං හිතන්නේ විදුර වික්‍රමනායක එතුමා රත්නසිරි වික්‍රමනායක එතුමාට කරන ලොකුම උපහාරය ලොකුම ගෞරවය. අපි එතුමා එතුමාගේ අවසන් කටයුතු වලට අපි එදා අවසාන දවසේ කළුතරට ගිය පළාවේ අපි දැක්කා ජන ආපු මහා සෙනග ඒ මිනිස්සු කතා කරපු දේවල් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ ඒ හොරණ ආසනේ මිනිසුන්ට කරලා දෙන උදව් උපකාර ඒ මිනිස්සු අඬාන අපිත් එක්ක කියද්දි අපි දැක්කා මෙතුමා අපි නොදැක්ක මොනතරම් සේවාවක් ඉෂ්ට කරලා තියෙනවද කියලා ගරු කතානායකතුමනි. ඒ නිසා මහත් දේශපාලච්ඡන්ද ආදර්ශයක් ගන්න පුළුවන් වූ ඒ වගේම එවැනි සුවිශේෂ නායකෙක් ගැබාවේ අවස්ථාවේදී ශෝක පණිවිඩය ප්‍රකාශ කරන අවස්ථාවක් ලැබීම ගැන මම නැවතත් සතුටු වෙමි. විදිර වික්‍රමනායක මැතිතුමා ඒ වගේම රත්නසිරි වික්‍රමනායක මැතිණිය ඇතුළුවේ පවුලේ සියලු දෙනාට මගේ ශෝකයක් දාවල පිටිය ජනතාවගේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකයක් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු විදුර වික්‍රමනායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, දෛවෝපගත සිද්ධියක් විය හැකි මේ පාර්ලිමේන්තුව අවුරුදු 40කට ආසන්න කාලයක් නියෝජනය කළ මැතිවරණයකින් ඒ වගේම පාර්ලිමේන්තුවට අදාළ තේරීමකින් විවිධ තනතුරු දරපු අපි සියලු දෙනාටම පාහේ පාඩම් කියලා දීපු පුද්ගලයෙක් වෙනුවෙන් විශේෂයෙන්ම මගේ පියා වෙනුවෙන් ඒ ශෝක ප්‍රකාශ ඉදිරිපත් කරන අවස්ථාවේදී අවසන් කතාව කිරීමට ලැබීම. ගරු කතානායකතුමනි, ඔබතුමා දීර්ඝ කාලයක් මේ රටේ දේශපාලනයේ නිරත වුණා. ඒ වගේම මේ ගරු සභාවේ සිටින්නා වූ ගරු අමාත්‍යවරුන් ගරු මන්ත්‍රීතුමන්ලත් එසේ දීර්ඝ කාලයක් දේශපාලන නිරත වූ ගන් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම මෑතකදී දේශපාලනයට අවතීර්ණ වෙලා මේ සභා ගර්භයට පිවිසලා ශ්‍රී ලංකාවේ අර 225න් එක්කෙනෙක් වෙච්ච අයත් අපි අතර ඉන්නවා. රත්නසිරි වික්‍රමනායක මැතිතුමා පාර්ලිමේන්තුවටත් අපිටත් ගොඩක් දේවල් කියලා දුන්නා. එතුමා අපෙන් ගත්තේ බොහොම ටිකයි. හැබැයි අපිට ආපසු ගොඩක් දේවල් දුන්නා. එතුමාගේ පුතා හැටියට මට එච්චර සමීප සම්බන්ධයක් තිබුණේ නැහැ එතුමත් එක්ක. මම දන්න දවසේ ඉඳන් එතුමා දේශපාලනය කරේ. ඒ හින්දා පියෙකු සහ පුතෙකු අතර තිබුණු සම්බන්ධය දුරස්. හැබැයි අවශ්‍ය සෑම විටකදීම මගේ හෙවණැල්ලටත් වැඩිය ශක්තියක් ඔහු මට දුන්නා. අද මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ ඉන් පිටදදී මේ රට වෙනුවෙන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් කටයුතු කරන්න, කතා කරන්න, සිතන්න ඒ අවකාශය නිර්මාණය කළේ අන් කවරෙක්වත් නොවේ රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමා. මට පමණක් නොවේ. ඔහු දේශපාලඥයින් ගණනාවක් නිර්මාණය කළා. කොරණ ආසනයේ පමණක් නොවේ. කළුතර දිස්ත්‍රික්කයේ රටේ ගරු නිමල් සිරිපාල මැතිතුමා මේ පිළිබඳව සාක්ෂි දරන ඇති. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මේ පිළිබඳව සාක්ෂි දරන ඇති. කිරියල්ල ඇමතිතුමාටත් මතක ඇති. මම මේවා දිගින් දිගට කියන්නට යන්නේ නැහැ. අපේ පියාගේ ගුණ මේ සභා ගර්භයේ දින දෙකක් පුරාවට දෝංකාර දුන්න. නැවත නැවත පුනරුච්චාවරණය කිරීම මා විශ්වාස කරනවා කාලයේ කා දැමීමක් ද. තාත්තා කාලයට බොහොම ගරු කරපු කෙනෙක්. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට වගේම රටට රටේ ජනතාවටත් කාලයටත් බොහොම ගරු කළා. ගරු කතානායකතුමනි, අපේ රටේ විවිධ චෝදනා ලබපු පුද්ගලයෝ හිටියා. මම හිතන්නේ ඉතිහාසයේ පුරාවටම හිටපු අධිකරණ අමාත්‍යවරයෙක් හැටියට ගරු රවුෆ් හකීම් මැතිතුමා දන්නවා ඇති, වගේම නීතිඥ මහත්මෙක් හැටියට ගරු කිරියල්ල මැතිතුමා, ගරු නිමල් සිරිපාල මැතිතුමා ආදී කොට ඇති නීතිඥ වෘත්ති යෙදුණු සියලු දෙනා මා වැරදි නම් හරි ගස්සන්න. ඇතෙක් හොරකම් කළයි කියලා චෝදනා ලැබපු කෙනෙක් හිටියේ නැහැ. හැබැයි රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමා ඒ චෝදනාව ලැබුවා. අපි බොහොම පුංචි කාලේ අපේ පවුල සතුව සිටි ඒ ඇතා යම්කිසි ආකාරයකින් වෙනත් පාර්ශ්වයකට ගිහිල්ලා එතන නැවත වතාවක් ඒ ඇතාව අපේ පවුලට ලබා ගැනීමේ කටයුත්තේදී ඔහු ලැබුවා චෝදනාවක් ඇතෙක් හොරකම් කරයි කියලා. හැබැයි ඔහු කිසි විටක මා දන්නා පමණින් ගරු කතානායකතුමනි, වංචාව, දූෂණය, නාස්තිය වගේම බලය අයුතු ලෙස පාවිච්චි කිරීම හෙලා දැක්කා මිසක් ඒ වෙනුවෙන් වචන නාස්ති කළේ නෑ, සිතුවිල්ලක්වත් නාස්ති කළේ නෑ. ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙලා සමහර අය මට කිව්වා තාත්තගේ අග්‍රාමාත්‍ය ධූරය හරහා නොයෙක් වරප්‍රසාද ලබා ගන්න පුළුවන් කියලා, මේ වාහනයක් වගේ. හැබැයි මම ඒ අහන්න ගියේ නෑ තාත්තගේ මම තාත්තා ගැන දන්න හින්දා උත්තරෙත් දන්නවා වචනෙන් විතරක් නෙමෙයි ලිඛිතවත් ඒ උත්තරේ එවනවා මට ඒ කාලේ මම බස් එකේ ගියේ මහජන දීපල පූජනීය වස්තුවක් හැටියට එතුමා සැලකුවේ හැබැයි අවශ්‍ය වෙලාවට ගරු අලුත්ගමගේ මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ ආකාරයට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් මහජන දීපල යදවිය යුතු නම් යොදවන්නට ඕ කිසිදු මැලිකමක් දැක්ුවේ නැහැ ගරු කතානායකතුමනි මේ රටේ අතීතයේ අනාගතයේ වර්තමානයේ සම්බන්ධ කරගත්ත දේශපාලඥයෙක් මෑත කාලේ හිටියානම් බණ්ඩාරනායක මහත්තයාගෙන් පස්සේ මම දකින්නේ රත්නසිරි වික්‍රමනායක මහත්තයා ඒ මගේ පියා නිසා නොවේ. ඔහු පළමු වතාවට කැබිනට් ඇමතිවරයෙක් හැටියට පත් වෙන 1975 සම සමාජ පක්ෂයේ සමගි පෙරවුණු ආණ්ඩුවෙන් ඉවත් වීමත් එක්ක එවකට වැවිලි කර්මාන්ත ධූරයේ දැරුවේ ආචාර්ය කොල්ලිනා ඩිසිල්ලා මැතිතුමා. එතුමාගෙන් හිස් වූ ඒ කැබිනට් ධූරයට රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමා පත් වෙනවා. 1977 මැතිවරණයක් එනවා. අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුල ඔහු අනාගතය දැක්කා. තේවලට අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. තේ තවලට තමයි අපේ රටේ ආර්ථිකේ ඉදිරියට ගෙනියන්නට පුළුවන් කියන තැන ඉඳන් ඔහු කුඩා තේවත්තු සංවර්ධන අධිකාරිය වගේම තේ ශක්ති ව්‍යාපාරයේ දියත් කළා. දහස් ගණන් මිනිසුන් අදටත් එහි ප්‍රතිලාභ ලබනවා. ඒ වගේම මට මතකයි 1997 වගේ කාලේ ලෝකේ රබර් මිල පහළට වැටෙනවා. රුපියල් 32යි අමු කිරි වලට ලැබෙන උපරිම සිල් මිල. මම නියෝජනය කළේ එවකට ගරු කතානායකතුමනි මහජන එක්සත් පෙරමුණ. මම මහජන එක්සත් පෙරමුණේ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ සියයට 50ක වූ ජනතාව රබර් වලින් යැපුණා. එවකට දැනට අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා. එයින්ද අපි විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා. පෙළපාලි ගියා. රැස්වීම් පැවැත්තුවා. උද්ඝෝෂණ කළා. ඒ කිසිවිටකත් තාත්තා මගේ දේශපාලන වැඩවලට විරුද්ධ වුණේ නැහැ. එහිදී ඔහු තීන්දුවක් ගත්තා. අමු කිරි කිලෝ එකකට රුපියල් 50ක් දෙන්න. භාණ්ඩාගාරෙත් එක කතා කළා, මුදල් අමාත්‍යාංශයත් එක කතා කළා. ඔහු මැලි වුණේ නැහැ, බය වුණේ නැහැ තීන්දුව ගන්න. ඒ වගේම ගරු කතානායකතුමනි දහස් ගණනක් මේ රටේ වතුකම් කරුවන් ජීවත් වුණේ වහල්ලු හැටියට. එතුමා විශ්වාස කරා වහල් භාවයෙන් මුදා ගන්නට නම් ඔවුන්ට ඉඩමක සහ නිවසක හිමිකම ලබා දෙනවා වගේම දරුවන්ට උගන්වන්නට ඕනේ. ඒ අනුව මේ ගරු සභාවට ඔය යෝජනාව ගේනවා වතුකම් කරු පවුලකට පර්චස් 7ක් ලබා දෙන්න. සමහර වතුකම් කරු නියෝජිතයෝ ඒට විරුද්ධ වුණා. නායකයෙක් කියාගත්ත අය එදා ඒ යෝජනාවට විරුද්ධ වුණා. නමුත් තාත්තා දැඩිව ස්ථාවරයේ ඉඳලා ඒ කටයුතු කළා. මෙන්න මේ වගේ දැඩි තීන්දුව తీරන අරගෙන අපි සියලු දෙනාටම ආදර්ශමත් විදියටයි එතුමා කටයුතු කළේ. එතුමාට විරුද්ධව විවිධ කුමන්ත්‍රණ තිබුණා. විවිධ කුමන්ත්‍රණ තිබුණා. 2004 ගරු කථානායකතුමනි අපි තරඟ කරනකොට කළුතර දිස්ත්‍රික්කයෙන් එතුමාව නම් කිරීමට නියමිතව තිබුණා ජාතික ලයිස්තුවට. ජාතික ලයිස්තුව එළි දකිනවා රත්නසිරි වික්‍රමනායකන් කියන නම කැපිලා. මම ඒ ගැන දිගට කතා කරන්නේ. ඒ වගේම 2001 පැවතිච්ච මැතිවරණේ එවකට තිවිච්ච පැවති රජයේ පරාජයට පත් වෙනවා එතුමා විරුද්ධ පක්ෂ නායක හැටියට මේ සභාගාරයට එනවා. හැබැයි එතුමාට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් වෙනවා. කුමන්ත්‍රණය පටන් ගන්න හොරණින්මයි. මම අර කියපු එතුමා නිර්මාණය කරපු දේශපාලක. ඉතින් මේ වගේ විවිධ කුමන්ත්‍රණවලට මුහුණ දුන්නා. මට මතකයි නැක්සලයිට් කුමන්ත්‍රණය කියලා. එවකට ජනාධිපති ධූරයේ දරුවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කැඩීම සඳහා වැඩපිළිවෙලක් ගෙනියන. ඒකේ අපූර්ව සිද්ධිය කථානායකතුමනි මේ නඩුවේ අහන්න නඩුකාරවරු 7 දෙනෙක්ම බැහැ කියන. අවසානයේදී නඩු අහන්නෙත් නැතුව නඩුව විසි වෙනවා. හැබැයි එතුමන්ට වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොඑක් දෙනාට ඒ කාල පරාසය තුර විවිධ අඩන්තේට්ටම් හමුදා කඳවුරක ගිහිල්ලා එතුමාව හිර කරනවා. අපේ පවුලේ උදවියවත් පක්ෂයේ නායිකාව වූ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියවත් කිසිම කෙනෙකුට එතුමා ගැන තොරතුරක් ලැබෙන්නේත් නැහැ. එතුමා කොහේ ඉන්නවද කියලා කියව්වෙත් නැහැ. දින ගණනක් යනතුරු මේ තත්ත්වය පැවතුණා. ආරංචියක් ලැබෙනවා රොක් හවුස් කියන හමුදා කඳවුරේ මෝදර එතුමාව සිරගත කරලා තියෙනවා. අපේ ආදරණීය මෑණියන් ඒ තොරතුරත් එක්ක එතෙන්ට යනවා. බලන්න දෙන්නේ නැහැ ගරු කථානායකතුමනි. එතුමිය වාඩි වෙනවා බිම. රත්නසිරි වික්‍රමනායක මැතිතුමාව පෙන්නනකම් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි එතුමාව පෙන්නන්නේ. ඒස අඩංතේට්ටම් වලට කුමන්ත්‍රණ වලට භාජනය වෙච්ච රත්නසිරි වික්‍රමනායක මැතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති කවදාවත් පාවලා දුන්නේ නැහැ. නායකත්වයත් එක්ක ප්‍රශ්න තියෙන්නට පුළුවන්. නායකත්වයත් එක්ක විරෝධතා තියෙන්නට පුළුවන්. හැබැයි නායකත්වයට විරුද්ධ වුණේ නැහැ. වෙනත් ආකාරයකින් ඒ නායකත්වයට දැනෙන්නට හැරියා. නමසි 83 පක්ෂ ලේකම් ධූරයෙන් ඔහු ඉවත් වෙනවා. ඔහු ඉවත් වෙන්නේ අසතුටෙන්. ඔහු ඒක ප්‍රකාශ කරන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ ගේට්ටුව මුර කරන පුද්ගලයාට ලියුම දීලා එනවා. ඉතින් මේ වගේ පුද්ගලෙක් අපෙන් වියෝවීම මන් දකින්නේ පුද්ගලිකව මට නෙමෙයි, මේ රටට වෙච්ච විශාල පාඩුවක්. ඔහු නිරන්තරයෙන් රට වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච කෙනෙක්. ඔහු සිංහලෙක් බව ඇත්ත, ඔහු බෞද්ධෙක් බවත් ඇත්ත. නමුත් ඔහු සිංහලකම බෞද්ධකම පාවිච්චි කරලා අන්‍ය ජාතියකට හෝ අන්‍ය ආගමකට හිංසාවක් වෙන විදිහට වැඩ කළේ නැහැ. ඔහු ජාතිකත්වයට බොහොම ගරු කළා. ශ්‍රී ලාංකික ජාතිකත්වය මේ අපේ රට. ඒ නිසාම තමයි ත්‍රස්තවාදයේ උතුරේ වේවා දකුණේ වේවා එය මුලිනුපුටා දැමිය යුතුයි කියන ස්ථාවරයේ හිටියේ. ඒ අනුවයි ඔහු කටයුතු කළේ. ඔහු ගන්නා ලද තීන්දුව තීරණ නිසා අද අපිට රටක් තියෙනවා කියලා මට ආඩම්බර වෙන්නට පුළුවන්. අපි දන්න ඔහු කොයිතරම් කැපකිරීමක් කළාද කියලා ඒ කාල පරාසය තුළ මේ රට වෙනුවෙන්. අතිගරු ජනාධිපතිතුමා කියනවා බොහෝ දේ නැති කරගත්තා කියලා. ඒ නැති කරගත්තේ මේ රට වෙනුවෙන්. ඔහු ඒව ගැන කම්පා වුණේ නැහැ කවදාවත්. ශෝක වුණෙත් නැහැ. මට මතකයි අපි බොහොම පුංචි කාලේ ඉඩම් පනත මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අක්කර 50ක් පමණක් තියෙද්දි අනිත් සියල්ල අත්පත් කරගන්න කටයුතු කරනවා රජය. ඔහුගේ අක්කර 100 ගණනක් යනවා. ඒ වෙලාවේ අපේ පවුලේ ඇතිවෙච්ච කතාවකදී ඔහු පැහැදිලිව කියනවා ඇයි ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් දුන්නාම මොකද වෙන්නේ? ඒ ඉඩම් පනත ගෙනල්ලා ඉඩම් පනත ක්‍රියාත්මක කරන වෙලාවේ මං විශ්වාස කරනවා ඔහු තරම් සතුටු වෙච්ච පුද්ගලයෙක් නැතුව ඇති. ඔහුත් සමග පසු කාලයක ඒ ඉඩම් වලට යනකොට ඒ බව මට දැනුණා. අන්න එවැනි ගුණාංග අපි අතර තියෙන්නට ඕනි කියලා මම විශ්වාස කරනවා දේශපාලඥයෝ හැටියට. අපි බැලිය යුත්තේ දේශපාලනයෙන් අපිට ලැබෙන දේ නොවේ, අපිට අපෙන් මේ රටට ලැබෙන්නේ, අපෙන් මේ ජනතාවට ලැබිය යුත්තේ. ඒකයි සිද්ධ වෙන්නට ඕනි. අවාසනාවකට වගේ ගරු කතානායකතුමනි මේ වාද වෙනස් වෙලා 70 දශකයේ දක්වා පැවතිච්ච නිහතමානීකම අවංකකම අද දේශපාලඥයෝ අතර නැති වෙලා. රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමා පෞද්ගලිකව මේ පිළිබඳව මට කියලා තියෙනවා. ඒ වගේම මේ රටේ තත්ත්වයන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුණ දෙන අර්බුද පිළිබඳව ඔහු කනගාටු. ඒ කනගාටු වුණේ ඔහුට ප්‍රතිලාභ ලබා ගන්නට නොවේ, එයින් රටට අත්වෙන්නා වූ අනිසි ඵල විපාක නිසා. අපි සියලු දෙනාම මං විශ්වාස කරනවා ඔහුගේ නිගත ගත යුත්තේ ඒකයි. රට සහ ජනතා. ඊට වැඩිය එතුමා පිළිබඳව කරුණු කාරණා කියන්නට යන්නේ නෑ ගරු කථානායකතුමනි. දෙදස් දාසේ දෙසැම්බර් 27 වෙනිදා දහවල් 12:45ට පමණ උකපෙක් සමුගත්තා. එතැන් පටන් ඔහුට දෙවැනි නිවහන වුණේ මේ පාර්ලිමේන්තුව. ඔහුට පළවෙනි නිවහන වුණේ හොරණ, දෙවැනි නිවහන වුණේ මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා, නියෝජ්‍ය මහලේකම්තුමා, සහකාර මහලේකම්තුමිය ඇතුළු සියලුම අය දිනක් ඇතුළත එතුමාගේ දේහය මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ගෞරව දක්වන්න ඒ කරන ලද උපහාරය අපි පවුලේ සියලු දෙනාගේ ගෞරවනීය ප්‍රණාමය සියලු දෙනාට හිමි වෙනවා. එවැගේම අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඒ අවස්ථාවේදී දක්වන ලද සහයෝගය අපිට අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන් මං අවසරයක් ගන්නවා මේ කරුණ විතරක් කියන්න. මම ඔබට කිව්වා නැක්සලයිට් චෝදනා පිළිබඳව තාත්තාව හිරේ දාලා ඉන්න කොට අම්මත් එක්ක මහා වැස්සේ තෙමි තෙමි දරුවෙකුත් රැගෙන, මම දන්නේ කිවෙන කොයි දරුවාද කියලා, පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනාද කියලා මම එතකොට හිටියේ නෑ මේ රටේ. නීතිඥයෝ ළඟට ගියේ චන්ද්‍රිකා මැතිනි. මේකත් සඳහන් නොකොළොත් ඒක කරන අඩුපාඩුවක් නිසා මම ගැන සඳහන් කළේ. මේ සභාගර්භයේ සිටින සීලුම දෙනා, ගරු ඇමතිවරු, ගරු මන්ත්‍රීවරු, ඒ සියලු දෙනා එතුමාගේ වියෝවීම වෙනුවෙන් සිතුවිල්ලකින් පවා යම්කිසි දායකත්වයක් දැක්වුවා නම් ඒ සියල්ලට හදවතේ ගැඹුරුම තැනින් මම කියන්නේ බොහොම පිං. ගරු කථානායකතුමනි, යෝධ සෙවනැල්ලක් ජීවිතේ නැති වුණාම බොහෝ වෙලාවට අපි උකටිලි බවට පත් වෙනවා. හැබැයි ඔහු මං අර ඉස්සෙල්ලා මුලින්ම කිව්වා වගේ මට මතක් වෙනවා තියෝඩෝර් රූස්වෙල්ට් ඇමරිකාවේ ජනාධිපතිවරයා වරක් කියනවා, ඔබේ හිස අහසේ තබා ගන්න, හැබැයි කොයි සැම විටම ඔබේ පය මහ පොළවේ රඳව ගන්න කියලා. රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමා අන්න ඒ ආකාරයේ පුද්ගලයෙක්. මයි කතාව අවසන් කිරීමට පෙර ගරු කථානායකතුමනි මට අවසර දෙන්න, ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳව කතා කරන්න. එක්කෙනෙක් මාටින් ලූතර් කිං, කළු ජාතිකයෙක් ලෙස පීඩනයට සූරාකෑමට භාජනය වෙච්ච පුද්ගලයෙක් හැටියට, ඒ කණ්ඩායම් නියෝජනය කර පුද්ගලයෙක් හැටියට ඔහු එදා කියනවා මට සිහිනයක් තියෙනවා, මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව කරා, ඒ සිහිනය කරා අපි ඔබ රැගෙන යනවා. රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමාත් කළේ අන්නේ සිහිනය, ඒ බලාපොරොත්තුව කළා මේ රට රැගෙන යෑමයි. ඒකම ගරු කථානායකතුමනි, කීර්තිමත් ජනාධිපතිවරයෙකු ජෝන් කෙනඩි මහතාගේ අභාවයේ වෙලාවේදී ඔහුගේ සහෝදර රොබර්ට් කෙනඩි මහතාගේ ස්තුති කතාව කරමින් ප්‍රකාශ කරනවා. ඔබෙන් රටට යමක් දෙනවා විනා රටින් ඔබට ලැබෙන දේ ගැන සොයන්න එපා කියලා. අපිට ණය නැති රටට ණය නැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ගේ ශෝක ප්‍රකාශ ඉදිරිපත් වෙන මේ අවස්ථාවේදී ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවේදී අපි කියන්නේ අපෙන් රටට ඉතු විය යුතු සේවය විනා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දුක් විඳින ජනතාවට අසරණ වෙච්ච ජනතාවට යමක් කරනවා විනුවට ඔවුන්ගෙන් අපිට ඉතු වෙන දේ හෝ රටෙන් අපිට ඉතු වෙන දේ ගැන නොවේ සොයන්නට ඕනි කියන. ඒ වගේ සියලු දිනාටම නැවත නැවතත් අපගේ ස්තුතිය ප්‍රණාමය සහ ගෞරවය හදේ ගැඹුරුම තැනින් නැගින් උද කරමින් රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට මා නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන්නේ එතුමා නැවතත් අප අතර ඉපදී යුතුයි. ප්‍රශ්නවලට මැදි වෙච්ච අර්බුදවලට මැදි වෙච්ච මේ රට ගලවා ගැනීම සඳහා ඔහු නැවතත් අප අතර ඉපදේවා. ඒ කටයුත්ත සම්පූර්ණ කරාට පස්සේ එතුමාට අපි අජරාමර නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම පිං ඔබ සියලු දෙනාට.
ස්තුතිගරු විදුර වික්‍රමනායක මැතිතුමනි, ගරු මන්ත්‍රීවරුනි, හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාරප්‍රාප්ත ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනාවන් අනුමත කරමින් මම ඒ සමග එකතුමයට කැමැත්තෙමි. රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මේ රටේ බිහි වූ දුර්ලභ ගුණාංග වලින් පිරි මහජනතාවට ආදරය කළ, ජනතාවගෙන් පෙරලා ආදරය ලබාගත් දේශපාලනයේ මහත්මයෙකු ලෙස මම එතුමා හඳුන්වීමට කැමැති. එවාගේම එතුමා අපගේ දේශපාලනයට ආදර්ශයක් වායිකයත් මා ප්‍රාර්ථනා කරනවා. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු විපක්ෂ නායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ සෑම පාර්ශ්වයකින්ම එතුමාගේ ගුණාංග ගැන දින දෙකක් තිස්සේ අදහස් පළ වුණා. එම රැස්වීම් වලට අදාළ නිලවාර්තා එනම් හැන්සාට් පිටපත් ශෝකයටපත් පවුලේවත් යවන ලෙස පාර්ලිමේන්තුවේ මහලකිමරයාට මම නියෝග කරනවා. ස්තුතියි. අමාත්‍යංශ නිවේදන ගරු මුදල් අමාත්‍ය රවි කරුණායක මැතිතුමා.
රජ්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න කැමති සයිට අර්බුදය ගැන.
You want to make a statement?
Yes. සයිට අර්බුදය ගැන අපි යෝජනා මාලාවක් මේ දවස ඇතුළත රජය ඉදිරිපත් කරනවා. සයිටම් ප්‍රශ්නේ විසඳීම සඳහා
අද ඔබතුමා ඉදිරිපත් කරනවා.
මේ අද දවස ඇතුළත රජයේ යෝජනා මාලාවක් අපේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ඉදිරිපත් කරන බව සීල් දෙනාටම ප්‍රකාශ කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. ඔබ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවද නැහැ?
පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා දවස ඇතුළත අපි ඉදිරිපත් කරනවා.
ප්‍රසිද්ධ ස්ටේට්මන්ට් එක යෝජනා කරන හොඳයි.
ප්‍රසිද්ධ කරනවා. අප්‍රසිද්ධ කරනවා.
ගරු අනුකුමාර මැතිතුමා,
ගරු ඇමතිතුමා, දැන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා සයිතම් ආයතනය පිළිබඳව ඔබතුමා රජයේ ස්ථාවරය, ඔබතුමාගේ යෝජනා මාලාව, රජයේ විදියට මෙම ආයතනයට කවරක්ද කළ යුත්තේ කියන යෝජනා මාලාව
දවස ඇතුළත ඉදිරිපත් කරනවා අමාත්‍යාංශ ලේකම්වරයා හරහා.
පාර්ලිමේන්තුවට ඔබතුමා ඒක ඉදිරිපත් කරනවද නැත්නම් රටට ඉදිරිපත්
කරනවද? අපි අමාත්‍යාංශයෙන් නිවේදනයක් හැටියට ඉදිරිපත් කරනවා. මොකද සාමාන්‍ය ක්‍රමය එකයි. ඊට පස්සේ ඕනනම් අපි ඊට පස්සේ සාකච්ඡා කරන්න
පුළුවන්. ප්‍රශ්න නැහැ නේද? හොඳයි. අමාත්‍යංශ නිවේදන ගරු මුදල් අමාත්‍යරාවේ කරුණායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, අද දින මා මේ උත්තරීතර සභාව නැගී සිටින්නේ ඉතාමත් වැදගත් වූ කරුණක් සම්බන්ධයෙන් කතා කිරීමටයි. මෑත කාලයේදී විශ්වවිද්‍යාල මෙන්ම පාසල් සිසුන් අතර විනය විරෝධී ක්‍රියා රාශියක් සිදුවී බව ඔබ දන්නා කරුණකි. පසුගියදා මා කම්පාවට පත් කළ සිදුවීමක් වූයේ අප විසින් පෙරදින විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදිකළපු නව නේවාසිකාගාරය පරිසරයේ සමුරු පලාකය කඩා බිඳ දැමු පුවතයි. මෙහිදී බලධාරීන් විසින් මෙම ගොඩනැගිල්ලේ දිවංගත ලලිත් අතුලත් මුදලී මැතිතුමන් සිහි කිරීම සඳහා නම් කරන ලද්දේ තුමා මහපොළ සංකල්පය හඳුන්වා දෙමින් පොදුවේ අප රටේ ශිෂ්‍ය පරපුරට විශේෂයෙන්ම අඩු වරප්‍රසාද ලත් උපාධි අපේක්ෂකයන් වෙනුවෙන් සිදු කළ සේවය අගය කිරීම වෙනුවෙනි. මෙම මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයේ ආරම්භය පිළිබඳව වර්තමාන ශිෂ්‍ය පරපුර කෙතරම් දැනුවත් දැයි මම නොදනිමි. ගරු මැතිතුමනි, කතානායකතුමනි, මෙම දුෂ්ට ක්‍රියාව පිළිබඳ ප්‍රවෘත්තිය පළ වූ වහාම සමාජ වෙබ් අඩවිවල මෙය හෙලා දකිමින් පළ වූ අදහස් ප්‍රමාණය මා විශ්මයට පත්කළ බව ප්‍රකාශ කළ යුතුයි. එයින් පිළිබිඹු වූයේ මහපොළ නැමැති මෙම සංකල්පය පිළිබඳව කෘතඥ ගුණ දක්වන බොහෝ ජනතාවක් අප අතර සිටින බවයි. මම මෙහිදී අපගේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වලින් ඉල්ලා සිටින්නේ මෙවැනි කාරණා පිළිබඳව වැඩදායි සමාජ මතයක් ගොඩනැගීම පිණිස සඳහා ක්‍රියා කරන ලෙසයි. මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මහපොළ තමාගේ අයිතියක් වශයෙන් ඉල්ලා සිටිය හැකි වරප්‍රසාදයක් නොවන බව පහදා දීම සඳහා එහි ඉතිහාසික පසුබිම මතක් කර දීමක් වැදගත් යයි සිතන බැවින් මහපොළ භාරය ස්වාධීන ආයතනයක් වන අතර එහි කාර්යයන්ට අතගැසීමට විධායකය හෝ පරිපාලනයේ හස්තයට හැකිය යාවක් නැහැ. මෙම උදාර සංකල්පය තුළින් ප්‍රතිලාභ ලබන සියලු දෙනා මෙම අදහස් ඉදිරිපත් කළ පුද්ගලයා තුළ තිබූ ඉදිරි දැක්ම පිළිබඳ කෘතඥවේදීව විය යුතුයි. මෙහිදී මා විශ්වාස කරනවා මෙම විනාශකාරී ක්‍රියාව සිදු කළේ කිහිප දෙනෙක් බව පමණයි. වැඩි දෙනෙකු මෙම ක්‍රියාව නිහඬව හෙලා දකින්නට ඇති අද ශිෂ්‍යයන්ගේ ගැලවුම් කරුවන් ලෙස පෙනී සිටින මෙම අතලොස්සක් අනිවාර්යයෙන්ම මාසික ලැබෙන මහපොළ දීමනා ලබා ගන්න අය බවට සැකයක් නැහැ. දිවංගත ලලිත අතුලත්මුදිරි මැතිතුමා 1977 ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ වෙළඳා නාවික අමාත්‍යවරයා විය. 1979 දී ඔහු රාජකාරියේ කටයුත්තක් සඳහා බිබිල ප්‍රදේශයේ කළ සංචාරක දුෂ්කර ගම්මානවල දෙමව්පියන්ට තම දරුවන්ට උසස් අධ්‍යාපන ලබා දීමට වත්කමක් නොමැතිව බව පෙනී ගිය අතර ඒ අවස්ථාවේදී තම පියාගේ හදිසි අභාවය නිසා තමාට අත්විඳින්නට සිදුව දුෂ්කරය සිහිවන්නට ඇති තමා අමාත්‍යංශ ධූරය අධ්‍යාපන කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණත් එතුමාගේ නිර්මාණශීලී සිතුවිල්ල තුළින් මහපොළ සංකල්පය බිහි විය. මේකට අද ඉන්න අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ සම්පූර්ණයෙන් සහයෝගය දුන්නා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. 1981 පෙබරවාරි මාසයේදී තම පෞද්ගලික ධන පරිත්‍යාගයේ මූලික තැන්පතුවක් තුළින් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය අරමුදල බිහි වූ අතර අමාත්‍යවරයෙකු ලෙසද ලද තම වැටුප එම අරමුදලට බැර කිරීමට ක්‍රියා කළා. පසුව මේ පෞද්ගලික භාරය 1981 අංක 66 දරන පනත සම්මත විය. මෙම භාරයේ සභාපතිවරයා ලෙස අග්නිවිශ්වකරු නිල බලයෙන් පත්කරන ලද්දේ එම භාරයේ දේශපාලනීකරණයක් වීමෙන් වැළැක්වීම සඳහාය. 1980 දී හඳුන්වා දෙන ලද මහපොළ ලොතරැයි තුළින් මහපොළ ශිෂ්‍යත්වය සඳහා අරමුදල් සම්පාදනය කරන ලද අතර ඇතැම් අවස්ථාවල මහපොළ වෙළඳ ප්‍රදර්ශනවලදී එතුමා එම ලොතරැයි අලෙවි කිරීමට පවා ඉදිරිපත් විය. ප්‍රථම වසරේදී විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් 422කට මහපොළ ශිෂ්‍යත්වය පිරිනමනු ලැබූ අතර පසු වර්ෂවලදී එම ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය විය. මහපොළ ශිෂ්‍යත්වය 90%ක් අවශ්‍යතාවය සහ කුසලතාවය මත ලබා දෙන අතර 10%ක් කුසලතාවය පමණක් පදනම් කර පිරිනමනු ලබයි. මෙම ශිෂ්‍යත් ක්‍රමය ශිෂ්‍යයන් මෙන්ම සමාජයේ ජනප්‍රිය වැඩසටහනක් පසු කාලීන සංවර්ධන ලොතරැය හඳුන්වලා දුන් අවස්ථාවේ මහපොළ අරමුදල තුළින් එහි 50%ක් ආයෝජනය දායකත්වය ලබා ගැනීමට තරම් ලලිත් අතුලත්මුදිරි මැතිතුමා දූරදර්ශී වීම නිසා ශිෂ්‍යත්ව අරමුදලට අඛණ්ඩව අරමුදල් ගලා එමක් සකස් කර ගැනීමට හැකි විය. මහපොළ අරමුදල ශිෂ්‍යත්වය සඳහා මුදල් සපයන්නේ සිය ආයෝජන වලින් ලැබෙන ලාභාංශ වලිනි. 2003 වර්ෂයේ මා වෙළඳ හා වාණිජ අමාත්‍ය ධූරය දැරූ සමයේ අරමුදල් කළමනාකරණය පිළිබඳ සංකල්පය හඳුන්වා දීම තුළින් වඩාත් ලාභදායි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි විය. මේ වන විට මහපොළ භාරකාර අරමුදලට රුපියල් බිලියන් 10කට වැඩි බිලියන් කෝටි 1000කට වැඩි වත්කමක් ඇති අතර වාර්ෂික රුපියල් මිලියන 1400ක් වියදමින් විශ්වවිද්‍යාල සිසුන් 45000කට සසු උසස් අධ්‍යාපන ශිෂ්‍යයන් 6000කට ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. ඉතිහාසයේ ප්‍රථම වරට අප රජයේ අධ්‍යාපන සඳහන් ආදෑමෙන් 4.3ක් වෙන් කරනු ලබයි. ප්‍රාථමික ද්විතීක උසස් අධ්‍යාපනය සඳහා වඩාත් දියුණු යටිතල පහසුකම් සපයන අතර සිසුන්ට සිය අධ්‍යාපනය කටයුතු කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරමින් පවතී. ගරු කථානායකතුමනි, වර්තමානයේ සිසුන් අතර විශාල වශයෙන් විනය පිරිහීමක් දක්නට ලැබේ. මා ඉහතින් සඳහන් කළ කරුණකට අමතරව අසාමාන්‍ය ලෙස නවකවාදය දීම මෙන් පසු පාසල් සිසුන් වාර්ෂිකව ක්‍රිකට් තරඟ වුවත් විනය විරෝධී කටයුතු කිරීම තම ගුරුවරුන් ප්‍රාණ අපයට තබා ගැනීම වැනි බරපතල් අන්දමේ විනය විරෝධී ක්‍රියාවන්හි යෙදී අපට ඉවසා සිටිය නොහැක. මෑතකදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද මේ පිළිබඳව එතුමාගේ දැඩි අප්‍රසාදය ප්‍රකාශ කර සිටිය. කථානායකතුමනි, අපගේ යහපාලන ප්‍රතිපත්ති තුළ අප තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසක් ජනතාවට ලබා දී ඇත. නිදහසේ කතා කිරීම උද්ඝෝෂණය කිරීම අවශ්‍ය පසුබිම සපයා ඇත. ඔවුන් හඬ තවදුරටත් මර්ධනය කර නොමැත. එහෙත් මෙම නිදහසේ අවස්ථාවාදීන් විසින් වල්බුරු නිදහසක් බවට පත් කිරීමට අප ඉඩ දිය යුතු නැත. නිදහස පාවිච්චි කිරීමේදී අප ප්‍රවේශම් විය යුතුයි. අපේ තරුණ පරපුරට තමන් අද අත්විදින වරප්‍රසාද පිළිබඳවත් අනාගතයේදී ආදර්ශමත් පුරවැසියන් වීමට අවශ්‍ය මඟ පෙන්වීමක් සිදු කිරීම වර්තමාන නායකයන්ගේ වගකීම විය යුතුය. මා මේ ප්‍රකාශය අවසන් කිරීමට දිවංගත ලලිත් අතුලත් මුදි මැතුමාගේ කතාවක් කොටසක් උපුටා දැක්වීමට කැමැති. සිටීමේ නිදහස විනාශකාරී නොවිය යුතුය. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට සිටීමට ලිවීමට ඇසුරු කිරීමට නිදහස ඇත. එහෙත් ඉන් අදහස් වන්නේ ඔවුන්ට නීත විරෝධී ලෙස ක්‍රියා කිරීමට නිදහස ඇති බව නොවේ. ඔවුන්ගේ සිතුවිල්ල සමාජය දියුණුව පිණිස විය යුතුය. නිදහස පාවිච්චි කළ යුත්තේ වඩාත් හොඳ සමාජයක් තැනීමටයි. ඒ නිසා නිදහස වඩාත් ප්‍රශංසතත්වයට වීමට නම් විනය ශක්තිමත් විය යුතුය. මං කථානායකතුමනි මේ ප්‍රකාශ කරේ මොකෝ අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහත් අධ්‍යාපනයට මට දීලා තියෙන උපදෙස් අනුව වෙන් කරන තියෙන මුදල් තුලින් මේ වගේ දැක අපි ඒවා ගැන ප්‍රකාශ නොකරොත් ඉදිරි අනාගතය කරන අපරාධයක් ලෙස තමයි මං සලකන්නේ. ඒ නිසා අධ්‍යාපනයේ තියෙන වටිනාකම අප සියලු දෙනාම දන්න මොහොතක කරුණාකර අපි පටන් ගන්න අවශ්‍ය විනයක් ඇති සමාජයක්. මොකෝ විනයක් ඇති සමාජයකින් කොහොමද රටක් ඉදිරියට යන්නේ? අපි සිංගප්පූරුවක්, මලේසියාවක්, වියට්නාමයක් ගැන කතා කරනවා. ඒ රටේ ඒ වගේ ඇතිවිලා තියෙන සාර්ථකත්වය ඒ විනය රටට ආදරයක් තියෙන බවයි. ඒ නිසා කථානායකතුමනි, ඔබතුමාත්, ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, අපේ කැබිනට් මණ්ඩලයත් මම විශ්වාස කරන විපක්ෂ සියලු දෙනාම එකහසේ සිතන නිසා අපි එකට ගමන් කරමු. අලුත් ශ්‍රී ලංකාවට විනයක් සමග කටයුතු කරන්න අවස්ථාව උදා කරගන්න ඕනේ කියන මම මේ නිදසුන පාවිච්චි කරේ. මේ කඩා වැටලා තියෙන අද දවස් 7ක් තියෙනවා, වැඩ කරන දවස් 5ක් තියෙනවා. හැම දවස් 5ක් කොහේ හරි බෝඩ් ලැල්ලිය අල්ලගෙන කටයුතු කරනවා. මේකද තරු පහේ නිදහස කියන්නේ? අපට මේකේ විරෝධතාව ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙනවා. නමුත් ඒක තුලින් කඩා කප්පල් ස්වරූප වැඩ පිළිවෙල ඇති කිරීම නොවේ අපට අවශ්‍ය වන්නේ. ඉතින් කරුණා කළා අපි මෙතෙක් තුර වැරදිව හිටලා තියෙනවා. එකට වැඩ කරලා අලුත් සමාජයට ඉදිරි පරම්පරාවට ඉදිරි නායකත්වයක් දෙන ඒ සිසු පරම්පරාවට අලුත් ආදර්ශයක් ඇති කරන්න දෙන්න ඕනේ කියන එක මතක් කිරීමෙන් මම නිහඬ වෙනවා.
ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා,
ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාවේ මුදල් අමාත්‍යතුමා සමග එකතු වෙනවා. අග්නිසාදයාත් මහපොළ වෙළඳ ඇමතිවරයා වශයෙන් භාරකාරයෙක් ලෙස අපි කටයුතු කළ නිසා මේ රටේ ජාතික අධ්‍යාපනය පිළිබඳ හිතෙනවට වඩා වැඩිපුර යමක් හිතලා, පෙනෙනවට වඩා වැඩිපුර යමක් දැකලා, ඇසෙනවට වඩා වැඩිපුර යමක් අහලා නිර්මාණාත්මක මහපොළ අරමුදල බිහි කරපු ජාතික නායකයෙක් විදිහට ලලිත තුරත් මුදලි මැතිතුමාට දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව ගෞරවයක් තියෙනවා. ඒ නිසා ඒ ගෞරවයේ කෙලෙසන ආකාරයේ කටයුත්තක් කවරෙක් කළත් ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි බරපතල ලෙස හෙලා දකින අතර මම ගරු ඇමතිතුමාට යෝජනා කරන්න කැමතියි. එතුමගේ මහපොළ අරමුදල් වලින් තමයි මාළඹේ ශ්‍රිට ආයතනයේ ගොඩනැගිලා අද ඉතා විශාල තාක්ෂණවේදී මේ දරුවෝ පිරිසක් පරිගණක තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් පිට වෙන්නේ. ඒක ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් තියෙන විශ්වවිද්‍යාලය ආතිර කිංසි වික්‍රමරත්න මැතිතුමා මහපොළේ අරමුදල් දාලා තමයි මේ ආයතනය ඇති කළේ. ඒක නිසා එතුමාට ගෞරවයක් ලෙස මේ කඩාබිඳ දමනේව වෙනුවට මාළඹේ ආයතනය ලලිත ඇතුළත් මුදලි තොරතුරු තාක්ෂණික විශ්වවිද්‍යාලය කියලා නම් කරන ලෙසත් මම එතුමාට යෝජනාවක් ලෙස ඉල්ලන්න කැමැති.
ඒක 2004 කාලාන්තරේ අපි කරා. දැන් තිබෙන්නේ ඒක අපි 2015 අයවැයේ අපට දුන්න අවස්ථාව අනුව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මට අවසර දුන්නා ඒ මහපොළ විශ්වවිද්‍යාලයක් ලෙස සලකන්න පුළුවන් විදිහකට කටයුත්තකට ආරම්භ කරන්න කියලා. ඒකට අපි මිලියන 1000ක මුදලුත් වෙන් කරා. ඒකේ
ගරු අනුර කුමාර මැතිතුමා,
කියන්නේ මාළඹේ ස්ට්‍රීට් ආයතනය මතුවලා තිබෙනවා. ඒ කියන්නේ ඉඩම හිමිකරුවන් තිබෙනවා වෙනම. ඒ වගේම රජයේ මහපොළ භාරකාර අරමුදලේ මුදල් යොදවලා තිබෙනවා. එනිසා ඒකේ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. ඒක නිශ්චිත වශයෙන් අයිති රාජ්‍ය සතුවද එහෙම නැත්නම් පෞද්ගලික කණ්ඩායමක් අතේද කියන එක නිරවුල් කරගත යුතු තිබෙනවා. මොකද මහජන මුදල් එම ආයතන ගොඩනැගීම සඳහා යොදවා තිබෙනවා. නමුත් අයිතිය පෞද්ගලික අයිතිය බවට තමයි දැන් පත් වී තිබෙන්නේ. එනිසා ඔබතුමාගෙන් දැනගන්න කැමති ඒක නීතිමය තත්ත්ව කුමක්ද කියලා.
අනුර දිසානායක මන්ත්‍රීතුමා කියන එක සැබෑයි. ඒ ප්‍රශ්නයක් ඇතුළත තියෙන ඒ භාරකාර අරමුදලක ඉන්න එක පුද්ගලයෙක් මේක යෝජනා කළා තියෙන දෙයක්. ඒ නීති අනුකූලව ඒකේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා කියන එක අපි හඳුන්වලා තියෙනවා. නමුත් ඊට වැඩි අභිභව අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ වෙලා තියෙනවා නම් එහෙනම් ඒ සල්ලි දීලා හරිතැනට ඒක තුලින් ආයෝජන කළ ඉදිරියට යෑම අවශ්‍යයි. මොකද මම හිතන්නේ අහිංසක තරුණ තරුණයන්ගේ ඒ දැනුවත්කම පෝෂණය කරන්න මම හිතන්නේ මුදල් ප්‍රමාණයක් කිසිසේත්ම නවත්තන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් අපි සතුටෙන් ඒ සම්බන්ධයෙන් මුදල් වෙන් කළ කටයුතු කරන්න සූදානම්.
ඔබතුමා අවශ්‍ය පියවර ගන්න ඕනේ.
ඔව්.
හොඳයි.
බොහොම සූදානම්.
ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් පිළිබඳ දැනුම් දීම අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා ගරු සභානායකතුමා
අයිමෝ අයිකමන්ස්
කියවනවා සබඩින් විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම සහ විධිමත් කිරීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහාද විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම සහ විධිමත් කිරීම පිළිබඳ වගකීම රජයේ නියෝජිත වශයෙන් මහ බැංකුව වෙත පැවරීම සඳහාද විනිමය පාලන පනත ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පතකි.
අමාත්‍ය මල්ලි අනුමැතිය දන්වා තිබෙනවා. දෙවෙනි වර කීම කවදාද ගරු දෙවෙනි යෝජනාව ගරු මුදල් අමාත්‍යතුමා ආර්ථික සේවා ගාස්තු සංශෝධනයේ
ඉදිරිපත් කරන ආර්ථික සංශෝධනය
2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කීම කවදාද? තුන්වෙනි යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා
අයිටම් 3 සර්.
සභාවෙන්ද?
අය.
ගරු සභානායකතුමා අපි විනාඩි 15ක් කල් තියා අවසන් වුණා. එම නිසා අපි අwidetildeලා අපි 1:30ට නැවත ලැක්ෂිමනි යෝජනා සභාවෙන්ද?
අය.
සභාවේ කටයුතු 1:30 දක්වා අwidetildeුනේ.